나루 까다하네 하겠더만.
오더 플리즈. 카타나이크 버레아기 니베제는 스리랑카 프라자탄트릭 사마자와디 잔라제 아안드콤 비아스타베 79 비아스타베 비디안 비디비자안 프라카라바 2017 ජූලි 28 වෙනි දින මා විසින් විදේශ විනිමය නැමැති පටන් කෙටුපතෙහි සහතිකය සටන් කරන ලද බව දැන දීමට කැමැත්තෙමි. දෙවැනි නිවේදනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාපකාරව දේශීය ආදායම් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ ලද පෙත්සම් 10ක පිටපත් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන දීමට කැමැතිමි. තුන්වැනි නිවේදනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාපකාරව පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සඟ පිටපතක් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තෙමි. ඊළඟ නිවේදනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද දේශීය ආදායම් නැමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි. පනත් කෙටුම්පතෙහි 97 98 සහ 101 සහ ඊ වැනි වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වෙනි ව්‍යවස්ථාවට අනනුකූල වන බව හා 167 වෙනි වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 13 සහ 14(1) ඌ හා ඒ වැනි අවස්ථාවල අනනුකූල වන බවද එම වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) වැනි ව්‍යවස්ථාවට අනුව විශේෂ බහුතර ඡන්දෙන් පමණක් සම්මත කිරීම හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ සඳහන් වන ආකාරයේ සංශෝධනය කිරීම මගින් ඉහත වගන්තිවල ඇති අනනුකූලතාවයන් ඉවත් කර ගැනීම කළ හැකි බවද 200 වැනි වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 වැනි ව්‍යවස්ථාවලට අනනුකූල වන බව හා ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) වැනි ව්‍යවස්ථාවට අනුව විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කිරීමට අවශ්‍ය වන බවත් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි ව්‍යවස්ථාවට අනුව ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කළ යුතු වන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින කාර්යසටහන් දැක්වන නිල වාර්තාවේ මුද්‍රණ කළ යුතු වී නියෝග කරමි. ප්‍රධාන කටයුතු ආරම්භයේදී යෝජනා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීක වශයෙන් කටයුතු කරමින් අඛණ්ඩව වසර 40 කාලයක් සම්පූර්ණ කිරීම වෙනුවෙන් අග්‍රාමාත්‍යගරු රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුභාසින්තන් පළ කිරීමේ යෝජනාව ගරු සභානායකතුමා යෝජනාව ඉදිරිපත් කිරීමට.
ගරු කථානායකතුමනි, මෙම සභාවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් අඛණ්ඩව වසර 40 කාලයක් සම්පූර්ණ කිරීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත මෙම සභාව විසින් මේලා සුභාසින්සනය පළ කරන අතර පොදුවේ රටට සහ විශේෂයෙන් පාර්ලිමේන්තුව වෙත ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් පරාර්ථකාමීව හා කැපවීමෙන් ඉටු කරන ලද සේවය ඇගැයීමට ලක් කරමින් එතුමාගේ සියලු අනාගත පරිශ්‍රමයන් සාර්ථක වීම සඳහා සිය සුපැතුම් පිරිනමයි. ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වර්තමාන අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පාර්ලිමේන්තු දිවියේ 40 වසරක් සපිරෙන අද වැනි දිනක මෙතුමාට උණුසුම් සුබපැතුම් එක්කිරීමට අවස්ථාවක් ලැබීම ගැන මම බෙහෙවින් සතුටු වෙමි. ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරයේ මෙන්ම විපක්ෂ නායක ධූරයේද සිවුවරක් බැගින් හිබවීමේ දුර්ලභ වාසනාව ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට හිමිවීම විශේෂයෙන් අගය කළ යුතු වේ. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෝ ලෙස බියගම ආසනයට තරඟ කර ඒ ජය ගනිමින් 1977 ජූලි 21 වෙනි දින පාර්ලිමේන්තුවට මෙතුමා තේරීපත් වූ අතර 1977 අගෝස්තු මාස 4 වෙනි දින එනම් අද වෙනි දිනක නවක මන්ත්‍රීවරයෙකු වශයෙන් ගාලු මෝදර පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නේය. 1977 වර්ෂයේදී පිහිටවන ලද රජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ හෙබ වූ මෙතුමාට 1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පත් කරන ලද නව ඇමති මණ්ඩලයේ තරුණ කටයුතු හා රැකී රක්ෂා පිළිබඳ කැබිනට් ඇමති තනතුර පැවරිණි. එවකට වයස අවුරුදු 29 එතුමා කැබිනට් මණ්ඩලයේ ලාබාලම ඇමතිවරයා විය. ජාතික තරුණ සේවා සභාවට නාපනක් දෙමින් යෞවන යෞවනියන්ගේ හැකියාවන් උපනංවන තෝතැන්නක් ලෙස එය පත්කිරීමට එම කාලයේදී මෙතුමාට හැකිවිය. 1980 අධ්‍යාපන අමාත්‍ය ධූරයට පත් මෙතුමා පාසල්වලට දක්ෂ ගුරුවරු බඳවා ගැනීමට හැකියාව ලැබෙන සේ අධ්‍යාපන විද්‍යාපීට ඇරඹීමත් පාසල් සිසුන්ට නොමිලේ පොත්පත් නිල ඇඳුම් හා දිවාහාරය ලබා දීමත් ආරම්භ කරන ලදී. එසේම 1989 වර්ෂයේ කර්මාන්ත අමාත්‍යංශයේ ධූරයත් පසු 1990 කර්මාන්ත විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ධූරයත් දරමින් රටේ සෑම ප්‍රදේශයකම පාහේ කර්මාන්තපුර බිහිකරමින් තරුණ තරුණියන්ට රැකී අවස්ථා ලබා දීමට කටයුතු කළ මෙතුමා පාර්ලිමේන්තුවේ සභානායක ධූරයේද ඔබවන ලදී. 1993 මැයි මාස පළවෙනි දින ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමා කොටි ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කරන ලද අවස්ථාවේදී රට අරාජික වීමට ඉඩ නොතබා අගමැති ඩී.බී. විජේතුංග මැතිතුමා හට ජනාධිපති ධූරයේ දිවුරුම් දීමට කටයුතු සැලැස්වීමට රණිල් වික්‍රමසිංහ මහතා කඩිනමින් පියවර ගත්තේය. ඒ අනුව 1993 මැයි 7 වෙනි දින ඩී.බී. විජේතුංග මැතිතුමා ශ්‍රී ලංකාවේ තෙවැනි ජනාධිපති ලෙස පත් වූ අතර රණිල් වික්‍රමසිංහ මැතිතුමා ශ්‍රී ලංකාවේ 10 වැනි අගමැති බවට පත් විය. 2001 දෙසැම්බර් මාස 5 වෙනි දින පැවති මහා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දෙමින් ජයග්‍රහණය අත්කර ගැනීමට රණිල් වික්‍රමසිංහ මැතිතුමාට සමත් විය. ඒ අනුව 2001 දෙසැම්බර් 9 වෙනි දින මෙතුමා දෙවැනි වරටත් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය බවට පත් විය. 2015 ජනවාරි මාස 8 වෙනි දින පවත්වන ලද ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඓතිහාසික ජයග්‍රහණයක් අත්කරගත් පසු රණිල් වික්‍රමසිංහ මැතිතුමා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දෙවැනි වරටත් දිවුරුම් දුන්නේය. අගමැති තනතුරට අමතරවට ප්‍රතිපත්ති සැලසුම් ආර්ථික කටයුතු ලබා තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ධූරයේද දරන ලදී. 2015 අගෝස්තු මාස 17 වෙනි දින පවත්වන ලද පාර්ලිමේන්තු මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ වැඩි ආසන ප්‍රමාණයක් ජයගත් එක්සත් ජාතික පක්ෂය අනෙක් විශාලතම පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව ජාතික රජයා පීඨවල ලදී. ඒට සෙසු පක්ෂ රැසකගේ සහයෝගය ලැබීමද විශේෂයෙන් සඳහන් කළ යුතු අතර එම ජාතික රජයේ අග්‍රාමාත්‍ය ලෙස 2015 අගෝස්තු මාස 21 වෙනි දින රණිල් වික්‍රමසිංහ මැතිතුමා සිව්වන වරටත් දිවුරුම් දුන්නේය. එසේම ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය ධූරයේ උසුලමින් මෙතුමා රටේ තිරසාර සංවර්ධනයක් ඇති කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කරමින් සිටී. නව රජය විසින් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ 3/2 බහුතරය සම්මත කර ගැනීමට සමත් වීම ප්‍රජාතන්ත්‍රවාද සම්බන්ධයෙන් සාධනීය පියවරක් වූ අතර ආංශික අධීක්ෂණ කාර්ක සභා ක්‍රමය පාර්ලිමේන්තුවට හඳුන්වා දෙමින් ඒ තුළින් ව්‍යවස්ථා දායකය ශක්තිමත් කිරීමට මෙතුමා පියවර ගත්තේය. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ කෙරෙහි දැඩි විශ්වාසයක් ඇති මූලික මානව අයිතිවාසිකම් සුරැකෙන සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම අරමුණු කරගත් මෙතුමා පොත්පත් නිමදව පරිශීලනය කිරීම තුළින් දැනුම් සම්භාරයක් රැස් කරගත් ආවේගශීලී නොවී බුද්ධිමත් තීරණ ගන්නා විශිෂ්ට නායකයෙක් බව අවස්ථා ගණනාවකදී පෙන්නුම් කර ඇත. ඉවසිලිවන්ත බව, නොසැලෙන සුළු බව වැනි ගුණාංග අගමැතිතුමාගේ චරිතය තුළ වඩාත්ම ඉස්මතු වී ඇත. තවද වර්තමානයේ ශ්‍රී ලංකාවේ පමණක් නොව ආසියානු මහද්වීපයේම සිටින කෘතහස්තම දේශපාලනඥයන් 14 සිට අපේ අගමැතිතුමා අයත් වන බව සඳහන් කිරීමට කැමැත්ති වී. පසුගිය දශක හතර තුළ අපේ රටේ දේශපාලන ශේෂ්ත්‍රය තුළ විශේෂ භූමිකාවක් නිරූපණය කළ මෙතුමා අත්දැකීම් බහුල ප්‍රවීණ ජනනායක ලෙස ලෝක ප්‍රකට වී ඇත. සරල චාම් ගතිගුණ ඇති උදාර නායකයෙක් වන රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පාර්ලිමේන්තු දිවියට වසර 40 සපිරෙන මේ අවස්ථාවේදී මෙතුමාට සිය ඉදිරි මෙහෙවර සාර්ථකව කරගෙන යෑමට හැකියාව ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ධෛර්යය වාසනාව නොමදව ලැබේවායි මම ඉතින් සිතින් ප්‍රාර්ථනා කරමි.
Honorable all sambandha leader of the opposition.
Thank you, Mr. Speaker. I'm indeed happy, sir, to second this vote of congratulations and felicitations on the occasion of the completion of 40 years of parliamentary career by Mr. Ranil Wickremesinghe, one of Sri Lanka's most senior and seasoned politicians, and presently Prime Minister of Sri Lanka. Mr. Ranil Wickremesinghe entered Parliament for the first time in 1977. I too entered Parliament for the first time in 1977. We met each other for the first time as fellow members of Parliament. Mr. Ranil Wickremesinghe has continued to serve as Member of Parliament for 40 years. I, however, vacated my seat in Parliament voluntarily in 1983, consequent to certain things that happened at that point of time. In fact, my party had 18 members of Parliament in 1977. Two of them were deputies, and my other 16 colleagues also voluntarily vacated their seats in 1983. I might mention that I was the first member of Parliament to lose my seat in 1983. Mr. Ranil Wickremesinghe has, during this period of 40 years, served as Deputy Minister, and Prime Minister. Inclusive of his present term, he has served Prime Minister for the fourth time. This, Mr. Speaker, is in itself an outstanding and significant achievement. Mr. Ranil Wickremesinghe has also served as leader of the opposition. Mr. Ranil Wickremesinghe is by nature a very calm, a very stable, and also a very subtle person. He is not one who could be easily ruffled. He is, in that sense, a formidable person. I might say a formidable opponent. It is well known that he has a very wide knowledge of men and matters, and that his vast experience in the public sphere, to a great extent, influenced all the work that he was engaged in. He was respected both domestically and internationally as a leader with a vision. This aspect of his personality perhaps needs to bear fruit in a more visible manner in the future. Mr. Ranil Wickremesinghe was prepared to take decisions which he considered to be in the best interests of the country, irrespective of any other consideration. A crucial decision taken by Mr. Ranil Wickremesinghe was that taken to field Mr. Maithripala Sirisena as a common opposition candidate at the presidential election held in 2015. There was pressure for Mr. Ranil Wickremesinghe to be the opposition candidate. He, however, boldly and wisely decided that Mr. Maithripala Sirisena would be the common opposition candidate. The result of the election justified his decision, and the country has embarked on a journey widely different from that pursued by the former government. This was a significant contribution made by Honourable Ranil Wickremesinghe towards the betterment of the country's future. The benefits that have accrued from that victory must be utilized fully for the benefit of the country. When we talk of the larger interests of the country, sir, it is perhaps with Mr. Ranil Wickremesinghe's future that we are more concerned. The economy needs to be redeemed. The national question needs to be resolved. They are linked to each other. They are inextricably linked to each other. The 30 years armed conflict is one of the primary causes for the parlous state of affairs in the economy. Mr. Ranil Wickremesinghe has always taken a progressive and pragmatic view on the national question. Resolution of the national question would make a big contribution towards the redemption of the national economy. All the steps contemplated by Mr. Ranil Wickremesinghe vastly enhanced domestic and foreign investment in various fields of the economy, particularly export-oriented manufacturing growth, promotion of tourism, and developing Sri Lanka as an economic hub in the region can succeed to the extent of its full potential only if the national question is resolved in a just, reasonable, and acceptable manner. His Excellency President Maithripala Sirisena and Honourable Ranil Wickremesinghe need to work together to enable the country to succeed in these two objectives. Today, Sri Lanka enjoys the goodwill and support of the world. This needs to be preserved and developed. This can only be achieved by President Maithripala Sirisena and Honourable Ranil Wickremesinghe working together to achieve these two objectives. The two of them owe this to an undivided, indivisible, just and prosperous Sri Lanka and to all its people. On my behalf, sir, and on behalf of all the members of Parliament representing the Tamil National Alliance and the Tamil people, particularly of the North and the East, And on behalf of all the people of this country, we convey our very best wishes and felicitations to the Honorable Ranil Wickremesinghe and wish him the very best. Thank you, sir.
Thank you. Garu Nimal Siripada Silva Amatyatuma.
Garu Kathanayaka Thumani, ada dina vita wasara hataraka deshapalana jeevithayak sampurna karamin Sri Lankave hatara watawak agramathya dureta patwemin 40 wasarak tula etuma visin Sri Lankawata ha deshapalana kshetrayata karana lada sewaya නායකත්වය පිළිබඳව අපි ඉතාමත්ම සතුටු වෙනවා. එතුමාත් මාත් ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂ දෙකක් නියෝජනය කරන්න. මට මතකයි මම 1988 නවක මන්ත්‍රීවරයෙකු වශයෙන් පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදී අපි එක්සත් ජාතික පක්ෂයක දැඩි ලෙස සටන් වැදුණා. අපි එතුමාව විවේචනය කරා. එතුමා තුළ තිබුණු සුවිශේෂ ගුණයක් තමයි තමන්ගේ දේශපාලන ප්‍රතිවාදී කරන ලද විවේචන සිනහා මුසු මුහුණින් බාර ගැනීම. එතුමා මෙහෙම විවේචනය කරා කියලා ඒ පිළිබඳ වෛරයක් ක්‍රෝධයක් හිතේ තබාගත් හෝ කටයුතු කරපු දේශපාලඥයෙක් නෙවෙයි. එතුමා සෑම විටම මෙතනින් එළියට ගිහිලා ලොබියට ගියාම අපිත් සමග ඉතාම මිත්‍රශීලීව අපේ විපක්ෂයේ ඉඳිද්දීත් අපිට කතා කරා සැලකුවා. ඒ නිසා මම දකිනවා දේශපාලඥයෙක් වශයෙන් එතුමා තරම් විවේචනයට භාජනය වෙච්ච මාධ්‍ය මගින් පහර ගහපු දේශපාලඥයෙක් ශ්‍රී ලංකාවේ නැති තරම්. නමුත් එතුමා ඒ සියල්ල විඳ දරාගෙන නවකයන් වූ අපිට හොඳ ආදර්ශයක් ලබා දුන්නා. මොන දේශපාලන වශයෙන් කුමන විවේචන කළත් නිවැරදිව ඉදිරියට යාමට තමන්ට ශක්තිය තිබ්බොත් සාර්ථක දේශපාලඥයෙක් වශයෙන් ජීවිතය සිය දේශපාලන ජීවිතය අවසන් කරන්න පුළුවන් කියලා. ඒ නිසා අපි එතුමාගේ ඒ ගුණාංගය ඉතාමත්ම ඉහළින් අගය කරනවා. ඒ වගේම එතුමා ඉතිහාසය පිළිබඳ එතුමාගේ දැනුම ඒ වගේම ආර්ථිකය පිළිබඳ එතුමාගේ දැනුම විදේශ කටයුතු පිළිබඳ එතුමාගේ දැනුම මූල්‍ය පරිපාලනය පිළිබඳ එතුමාගේ දැනුම සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හා ලෝකයේ දේශපාලන ක්‍රම පිළිබඳ එතුමාගේ දැනුම අතිවිශිෂ්ටයි. ඒක එතුමා මේ සභාව තුළ කරන ලද වාද විවාදවලදී මෙන්ම විශේෂයෙන්ම ආර්ථික කමිටුව තුළ එතුමා සභාපතිත්වයේ දරමින් ඒවා මෙහෙයවන ආකාරයෙන් අපි දැක්කා. එතුමා තුළ ඒ නිපුණත්වය ඒ විශිෂ්ටත්වය ඉතාම හොඳින් ප්‍රදර්ශනය වුණා. එතුමා ලබාගත් අත්දැකීම් සම්භාරය අතිවිශාලයි. ඒවා සාමාන්‍ය දේශපාලඥයෙකු තුළ තියෙන අත්දැකීම් වලට වඩා විශාලයි. ඒ නිසා එයින් රටට විශාල සේවයක් කිරීමට පුළුවන්. ඒ වගේම එතුමා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී. එතුමා විශේෂයෙන්ම තොරතුරු දැනගැනීමේ පනත ගෙනීම පිළිබඳව විශාල උනන්දුවක් දැක්වා. ඒ වගේම 19 ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරලා 18 ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරලා පාර්ලිමේන්තුවට වැඩි බලතල ලබා දීමේදී ප්‍රමුඛත්වයක් ගත්තා. එසේම එතුමා දේශපාලන වශයෙන් විවිධ අවස්ථාවන්හිදී ඉතාම ප්‍රායෝගික තීරණ ගත්තා. ඒ නිසා තමයි පසුගිය ජනාධිපතිවරණයේදී එතුමා නිර්ලෝභීව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ජනාධිපති පදවිය සඳහා තරඟ කරන්න කියලා ඉඩ දුන්නා. ඒ වෙලාවේ ලෝභ වුණේ නැහැ. යම් දෙයක් කරන්න අවශ්‍ය අවස්ථාවේදී ජයග්‍රහණයක් ලබාගත යුතු ආකාරය පිළිබඳව එතුමා තුළ තිබෙන දීර්ඝ කාලීන ඉදිරි දැක්ම එතනදී සාර්ථක වුණා. එතුමා ඒ වෙලාවේදී ලෝභ වෙලා කටයුතු කළා නම් ප්‍රතිඵල වෙනස් වෙන්න තිබුණා. ඉතින් ඒ නිසා එතුමා තුළ ඒ දේශපාලන කාරණා පිළිබඳව තිබෙන දුරදක්නා නුවණ අපි අගය කරන්න ඕන. අපේ දේශපාලන ප්‍රතිපාදියක් වෙන්න පුළුවන්. අපි අපේ පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ සියලුම ආර්ථික වැඩපිළිවෙල පිළිබඳව අපේ සතුටක් නැහැ. අපි එකඟ වෙන්නේ නැහැ. අපේ පක්ෂ දෙක අතර නොයෙකුත් වෙනස්කම් තියෙනවා. නමුත් අවුරුදු 40ක් දේශපාලනයේ යෙදිලා මේ රට නායකත්වයේ දුන්න මේ රට අවශ්‍ය දේශපාලන නායකයෙක් ගැන කතා කිරීම කිසිසේත්ම අපේ පක්ෂ ප්‍රතිපත්ති පාවාදීමක් නෙවෙයි. අපි යහපත් ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා පක්ෂ ක්‍රමයේ තියෙන්න ඕනි. ඒ පක්ෂ වල නායකයෝ එකිනෙකා ඇන කොටා ගන්න මරා ගන්න වෛරී දේශපාලනයක් අපි කළ යුතු නෑ. අපි ඉතාම හොඳ උදාහරණයක් දෙන්න ඕනි. අපි කරන්නේ වෛරී දේශපාලනයක් නෙවෙයි. නමුත් මැතිවරණයක් ආවම අපි වෙනම සටන් කරනවා. අපි එකඟ නොවන තැන්වලදී වාද විවාද කරගන්නවා. එකඟ නොවේ ඉන්නවා. එයින් අදහස් කරන්නේ නෑ අපි යම් පක්ෂයක නායකයෙක් හෝ පුද්ගලයෙක් සමග අපි වෛරී දේශපාලනයක් කරන්නේ නෑ. මොකද අපට මේ රටට අත්දැකීම් බහුල දේශපාලකයන් රාශියක් අවශ්‍යයි. දැන් අපේ සම්බන්ධ මැතිතුමා ගත්තොත් එතුමා දීර්ඝ කාලයක් දේශපාලනය කළා. දැවැන්ත අත්දැකීම් සම්භාරයක් තියෙනවා. ඉතින් ඒ වගේම දැන් අලුතෙන් අපි ගන්න අනුර කුමාර දිසානායක මහත්තයා ගත්තොත් එතුමා දැන් මේ පාර්ලිමේන්තුව තුළ විශාල වැඩ කටයුතු රාශියක් කරනවා. දිනේෂ් ගුණවර්ධන මහත්තයා ගත්තොත් එතුමාත් දැවැන්ත කාර්යභාරයක් ඉෂ්ට කරනවා. ඉතින් ඒ විදිහට අපි ගත්තොත් එහෙම අපි ඔවුන් කෙරෙහි ඔවුන්ට අපි යම් අවස්ථාවකදී සුබපැතීම අපේ යුතුකමක් හා වගකීමක්. ඔවුන්ගේත් යම් දේශපාලන ජීවිතයක් ඒ අවස්ථාවක් ආවම අපි මේ වගේම ඔවුන්ටත් අපි සුබපතනවා. මොකද අපේ විරුද්ධ මත ප්‍රකාශ කරා කියලා අපට විරුද්ධ ප්‍රතිවාදී දේශපාලන පක්ෂයක හිටියා කියලා අපි ඔවුන්ට සුබපතන්නේ නැහැ. සුබපැතීම හොඳ නැහැ කියලා ඒ ස්ථාවරයක අපි නැහැ. ඒ වගේම විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග මම 1988 පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ සිට විදේශ චාරිකා ගණනාවකට එතුමාගේ නායකත්වයෙන් යන්නට මට පුළුවන් වුණා. ඒ අවස්ථාවන්හිදී එතුමා විදේශ දූත පිරිත් සමග විදේශ රාජ්‍ය නායකයන් සමග විශේෂයෙන් අපි චීනයට ගියා. ඒ අවස්ථාවේදීම එතුමා දක්වන ලද දේශපාලන පරිණත භාවය අති විශිෂ්ටයි. ඒක අපි කියන්න ඕනි. ඒක අපි දැක්ක දෙයක්. ඉතින් ඒ නිසා එවැනි පරිණත දේශපාලකණියෙකුට අපි ඉතාම හදවතින්ම අපි සුබපතනවා. ඒ වගේම එතුමා විශේෂයෙන්ම GSB Plus ලබා ගැනීමේ කාර්ය සඳහා එතුමා තුළ තිබුණු විවිධ ජාත්‍යන්තර දේශපාලන සම්බන්ධතාවයන් විශේෂයෙන්ම උදව් වුණා. ඒක අපි අගය කරන්නට ඕන. මේ රටට විශාල වාසි ප්‍රමාණයක් ලබා දෙන්නට පුළුවන් ආකාරයෙන් එතුමාගේ ඒ තියෙන සම්බන්ධතාවයන් පාවිච්චි කරන්න පුළුවන් වුණා. ඒ නිසා අපේ රටේට නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා ඒ සංශෝධනය සඳහා අවශ්‍ය වැඩ කටයුතු කරන ඒ ව්‍යවස්ථා දායක සභාව තුළ එතුමා ඒ සභාව ඉතාම විචක්ෂණශීලී ලෙස ඒ සභාව මෙහෙවනවා. ඉතාම ඉවසීමෙන් හා උවමනාවෙන් ඒ කටයුතු කරනවා. බොහෝ විට ඇතිවන දැඩි වාද විවාද ඒ සියල්ල සමනය කරලා එතුමා ඒ කාර්යය ඉටු කරන ආකාරය ගැනත් අපි ඉතාම සතුටටපත් වෙලා තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී වසර 40ක දීර්ඝ දේශපාලන ජීවිතයක් ගත කරන ලද පාර්ලිමේන්තුවට පත් වූ පුද්ගලයන් ඉන්නේ ගියේ අපේ ඉතිහාසයේ ඉතාම අතලොස්සයි. එයින් එක්කෙනෙක් ඔබතුමා 4 වතාවක් මේ රටේ අග්‍රාමාත්‍ය ධූරයට පත් වුණා. සභානායක ධූර වශයෙන් පත් වුණා. විපක්ෂ නායක වශයෙන් පත් වුණා. ඒ විවිධ දේශපාලන භූමිකාවන් තුළ ඔබතුමා විශාල සේවයක් මේ රට කරා. ඒ වගේම ඔබතුමා සෑම විටම ඔබතුමා විශ්වාස කරන දේශපාලන දර්ශනයෙන් බැහැරව ගියේ නැහැ. විවෘතාර්ථිකය පිළිබඳව ඔබ පෞද්ගලික අංශයේ සහභාගිත්වය පිළිබඳව සමහර විට අපි ඒ පිළිබඳව යම් යම් මති මතාන්තර ඊට වඩා වෙනස් මති මතාන්තර දැරුවත් ඔබතුමා සෑම විටම ඔබතුමා විශ්වාස කරන ලද ඒ මතිමතාන්තර වල එල්බගෙන හිටියා. ඒ අනුව වැඩ කටයුතු කරා. ඒ අනුව තීන්දුව ගත්තා. ඒ නිසා තීරණ ගැනීමේදී ඔබතුමා පැකිලෙන්නේ නැතුව ඒ තීරණ ගත්ත දේශපාලකයෙක් හැටියට ඉතිහාසයට එකතු වෙනවා. ඒ නිසා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුභාශීර්ෂණ අපි ඔබතුමාට මේ අවස්ථාවේදී පිරිනමන්නට කැමැති. ඔබ තුති කතා.
ස්තුතියි ගරු අමාත්‍යතුමනි. ඊළඟට ගරු රව් හකීම් අමාත්‍යතුමා.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. Honorable Speaker, we have gathered today to celebrate 40 years of parliamentary and public service of our Prime Minister. 1977, the year that he entered Parliament, was a transformational year in the post-independence history of this country. Unshackling a fully insulated, centrally directed socialist economy and introducing market-driven open economy while having to retain the essential features of a welfare state is a very difficult balancing act for any head of government or head of state or prime minister. In our Prime Minister, we have someone who is endowed with those essential qualities of patience and perseverance that is necessary to surmount all these difficulties and steer the ship of government. Coming into politics with President J.R. Jayawardena, who believed in market reform and free enterprise being the key driving forces to achieve economic growth and social advancement, our Prime Minister today is following the social market economic principles, which are the guiding principles of our government. His political trajectory is intrinsically embedded in the 1977 economic revolution. I would dare say, arguably, he is the sharpest intellect in our contemporary political scene. Another important personal trait in him, though some may see his human chemistry as somewhat wanting at times, which is unavoidable for any leader at the helm of power, with all the stress of day-to-day political pressures, even in his worst enemies would notice one special trait in him, that is, whenever he speaks in Parliament, even in his most aggressive presentations, he is rarely seen as intimidating. That is an essential quality of a mature political leader, which is quite unique to Honorable Ranil Wickremesinghe. He is undoubtedly one of our most gifted leaders. High office sought him out not due to destiny, but for his quintessential quality of steadfast loyalty to his party and his policy consistency. When I talk of party loyalty, I would like to remind members of this House, particularly the loyalty he showed President Premadasa when he faced impeachment in the House. Such qualities are the reason why he was able to surmount all the vicissitudes of the political winds in this country and rise to the position of prime ministership 4 times. I must say, on a personal note, I was perhaps one of those people who was associated with him in his last 2 ascensions to the office of prime ministership. Firstly, in 2001, when I was somewhat unceremoniously removed from cabinet, being the astute political leader he is, he seized that political opportunity and engineered the necessary defections from the government to install his own government within 5 months of that incident happening in this House. And subsequently, again, we also saw certain other qualities in him. I must particularly say there is sometimes he is unfairly criticized. That is inevitable when you hold public office. I am perhaps the only one now left in this House who were part of his negotiating team with the LTTE. I will witness one thing. Several people sometimes find fault with him for having signed the ceasefire agreement with the LTTE. Those who are pragmatic enough to understand the political situation then, with our international airport being attacked by the LTTE. The new government had few options but to also look at the sentiments of the international community and putting together the co-chair concept, bringing together Washington, Brussels, Tokyo, and New Delhi, as well as Norway, New Delhi in an indirect manner, to negotiate with the LTTE. He is sometimes unfairly criticized for many things, but I would here say, which many people may not know, if Mr. Ranil Wickremesinghe unconditionally agreed to the interim self-government authority proposed by the LTTE, he would have been the president in 2005. He would have won the parliamentary elections in 2004. So I am one of those witnesses where to the fact that he steadfastly refused to agree to pressure by even our facilitators to look at ISDA unconditionally and agree to some of those issues contained in the interim self-government authority document. And Mr. Speaker, I must also hasten here to say that when the previous administration, of which I was also unfortunately a member, was blinded by the euphoria of a military victory and unfortunately allowed xenophobic forces to raise their ugly head and create racial disharmony in the country, the Honorable Prime Minister from the opposition benches then, and also during the term of this government for a brief period when these same forces once again was trying to disturb the hard-fought harmony among ethnicities that we have restored in this country. He was steadfast in condemning them and taking the necessary action to bring such forces to account. I must here take this opportunity to wish the Honourable Prime Minister for the yeoman service he has rendered the country. But I must also hasten to add one more thing, Mr. Speaker. I am somewhat saddened today to see that the decency that we members of this House should observe on solemn occasions like this has sunk to the lowest levels by some of our members in the opposition boycotting this felicitation debate. This is a very sorry state of affairs. In my 23 years of parliamentary life, this is perhaps the first time I see the essential parliamentary decency has sunk to a lowest level. And therefore, I must say, some of the members in the opposition have compromised their principles for the sake of cheap political expediency. Having said that, may I take this opportunity to say that Mr. Ranil Wickremesinghe was and is indeed an iconic leader, a stature, I am bold to say, as a leader of a minority party, that only a very few lived to endure in amity and harmony with everyone in this country. We wish our Prime Minister well and invoke the God's blessings on his 40th year in politics. On my personal behalf and as well as other members of my party, we wish him many more years of success and strength. Thank you, Mr. Speaker.
Thank you, Honorable Minister. Garu Gamini Jayakuma Perera Amatyathuma.
Garu Kathanayakathumani, maa mevasthawa mage jeevithaye ithamathma saturu dawasak vidiyata maa sadahan karanawa. Garu Ranil Wickremesinghe mathuma mata maa 1977 neme mata ithumai mathak karala dunne ජයක්‍රම පත්කලේ ජයර් ජර් මෙතුමානි මේ සංවිධායක විදියට. ඩිය ඩඩේසෙන්ක මෙතුමා කියලා මාව 1973 පත් කර බව මම ඒක මගේ හිතේ තියාගෙන හිටියේ නෑ. එතුමා කිව්වා මම එතුමාව පත් කරලා තියෙන ජයර් ජර් මෙතුමා. එහෙනම් එතුමා මට කියනවා කතානායක තුමනි ජයක්‍රම එක්සවක්සෙත් පරිණිම සංවිධායකවර කියලා. ඒ මතක් කරලා ඒ අවස්ථාවක ඒ එතුමා මා तरण के अभी देशपाल पीटिए इतना अमार दुष्कर अवस्थावक अभी कला अतुर्मेर गियमा गिया पसवृद्ध सापिया चेलावक यदा खंडने वतुरने मट बतक मटदी अहिमान कले गम्मान अंतिम अपगिरी कैमरे अंदमकने ताम प्रजातंत्रवाद चंदे एम एस अधिकार मेतमा तरक मतकर अभी उक्कम गील पलपदगन अभी चंदे कले यदा बलहेटी सिरमंडल मेथिगे अपेक्षा पराजय करवस्था वे चंदे इसलदे कले अहिमा अलीन गम्माने मम गेवल गील चंद मेघन अलियाड़ दिन वामासिक आसने व्यवस्था वे एक गिहाम ये अम्मा को महत्व कवदत्त अलियन गालने अपने खाने तम गेल बड़ खाने මෙහෙම කියලටන් අපි මේ ගන්න අලියට දෙනවා කිව්වා. දුව හිටිය පැත්තක වාඩි වෙලා. මේ දුවට මම කව නංගියේ දැන් ඔයත් හිට එනවනේ සංවිධානය කියලා. මේ දුව කියනවා බෑ බෑමයි කියනවා. මම විනාඩි 15ක් පැය භාගයක් විතර කතා කරද්දී දුව කියනවා ට අම්මා කියනවා මේ සත්‍ය කතාවක් නෑ උඹ එන්න ඕන මායික දාන්න යන්න කියලා. මමත් කියනවා එන්න කියලා. ළමයා බිම්බලාගෙන මම කව නංගියේ මොකද කාරණේ කියලා. විශ්වාස කරන කතා නැහැ තුමනි මට ඇඳගෙන යන්න ඇඳුමක් නැහැ කිව්වා. මේ ළමයා අටලා කිව්වේ. මගේ එක ජීවිතය හදවතේ තාම තියෙනවා. ඒ ළමයා මම අන්තිමට මගේ මම ආවේ ඩෙන්ස් පිසාට මට කාවු නැහැදීලා. ඒ තරම් දුෂ්කර ජීවිතයක යුගයක් නැති කරලා මා එනවා ජයර්ජන් මෙතුමාගේ යුගයට. ජයර්ජන යුගයේ එක්ක මා කතා කරද්දී මෙතුමාගේ නම එක්ක මා ටිකක් ගන්න කාලේ මා දකින මේ ඉතිහාසයේ යුග තුනක්. ඒ යුග තුන තමයි එකක් රාජ යුගයේ මේ වැව් පද්ධතියක ගම්මාන මහා ඒ ආර්ථික ඒ තියෙන ආගමික ආධ්‍යාත්මික සමාජය. දෙවන යුගයේ විදිහට මා දකින්නේ යටත් විසවාදයක් වෙලා අපේ රජවරු වල් බිහි වෙන තත්ත්වර ඇතර මංගෙලා අවුරුදු 800ක විතර පසු අපි යටත් විදියක් විතර බ්‍රිතාන් මහා බ්‍රිතාන්‍යයේ තිබෙන අවස්ථාවේ අපේ නිදහසට සාමකාමි අවිහිංසාවාදී බුද්ධිමත්ව ලේවගුරුවන් ඇතුව 1932 ඩොර්මන් ආණ්ඩුව තුළ මහාමාන්‍ය දේශන මෙතුමාගේ නම අපි සඳහන් කළ වරදක්. එතුමා අවුරුදු 800කට වල් බිහි වුණු ඒ රාජ යුගයේ මිනිනේරි වැව්වැනි හදලා මාගාව තියෙනවා මහාමාන්‍ය දේශන මෙතුමා අමුඩේ ගහගෙන CBD සිල්වා අයිවෝ ජනිස් ලයික් මිනිනේරි වැව හදලා හොරෝවේ මහා ප්‍රතාප සිංහෙක් වගේ ඉන්න ඒ රූපයත් මංගාව තියෙනවා. ඒ එතුමාගේ යුගය මා දෙවනි සඳහන් කරනවා දෙවනි ඉතිහාසයේ ස්වර්ණ යුගය විදිහට. තුන්වෙනි යුගය විදිහට මා සඳහන් කරනවා ගරු කතානගේ තුමනි 1973 ඒ ආරම්භ කළ නව ආර්ථික දර්ශනත් එක්ක ලෝකයට ගෙනියන අර මා කියපු ඛණ්ඩ නැති ඇඳුමක් නැති පොළු යුගයක තිබිච්ච ඒ යුගය අවසන් කරලා සත්‍යයක් භාණ්ඩාගාරෙ තිබුණේ නැහැ. මට මතකයි ඒ කාලේ පත්‍රවල තියෙනවා භාණ්ඩාගාරය හැමදාම යන සිලොන් ටොබෝ කම්පැනි එකට. මොකටද යන්නේ? හවසට සල්ලි ටික බදුවේ මුදල් ටික එක්කව කරලා භාණ්ඩාගාරෙ ගේනවා එදිනෙදා කෑමට පරිවලට ගෙවන්න කියලා සල්ලි එදිනෙදා. එහෙම තත්ත්වයක තිබිච්ච එකක්. ජයජන මෙතුමා මා පුදුම නායකයෙක්. මම දැක්කේ නෑ වගේ නායකයෙක් මගේ ජීවිත කාලේ මේ මෑතදී. අයියේ එහෙම කියන්නේ. එතුමා තෝරගත්තේ ඔළුවක් තිබෙන බුද්ධියක් තියෙන ශක්තියක් තියෙන දර්ශන තියෙන කණ්ඩායමක් හැදුවා. ඒ කණ්ඩායම මම තාම මේ පාර්ලිමේන්තුවේ දැක්කේ නෑ ඒ විදිහට පානතන්ත්‍රයක. ඒ එතුමාගේ පානතන්ත්‍රයේ මම දැක්ක අර ලලිත් ගාමිණි ප්‍රේමදාස ජනාධිපතිමයිනි ඊළඟට මම දැක්කේ හතරවෙනි තමයි මේ ඉන්න අපි අද උපහාර කරන ගරුකර රනිල් වික්‍රමසිංහ. අයි මේ මෙතුමාට මා දුටුවේ කොහොමද? මම දුටුවේ ජයර මෙතුමා තීක්ෂණ මහා ඉවසීමක්. මං හිතනවා එතුමා එකට ගත්තා. මොකද ජයර මෙතුමාටත් බොහොම ඒ කාලේ ඩඩ්ලි ජයර ඒ තිබෙන ගැටෙන වෙලාවේ නොකුත් ප්‍රශ්න තිබුණා. එතුමා එංගලන්තයේදී එතුමා කෘත්‍යාධික මණ්ඩලයේ පක්ෂ නිර්මාණ හදද්දී එතුමාගේ සහෝදරයා තමයි නඩුවගේ අත්හිටවල ඒ මන්ත්‍රීක එතුමා එදා ආවේ. එතුමා ඉවසලිමත් හිටිය අවුරුදු 40ක්. එතුමා ඒ ජීවිතයේ දේශපාලනේ එගිල් අන්තිම අවුරුදු 70 ජනාධිපති අගමැති වෙලා එද්දී මේ රටේ වාමංශික කියන මුළු ආර්ථික දර්ශනය විනාශ වුණු ඒ ක්‍රමය නැති කරලා ආර්ථික මිනිස් සංවර්ධනය තුළ මිනිස් පුද්ගලයාගේ අයිතිය කියන එක තුළ මිනිසා සංවර්ධනය කරවන රටක් බවට පත් කරලා එදා පොලි යුගල් නැති කරලා ඔක්කොම නීතිවත් කරලා පෞද්ගලංශය බිහි කළා. ඒ තුළ අවුරුදු 32 තිබිච්ච මහවැලි කියන යෝජනා ක්‍රමය නැවතිලා තිබුණේ ඩඩ්ලි සෙන මෙතුමා ඒ එදා පටන් ගත්ත 65-70 පොල්ගොල්ලෙන් එදා නැවතිලා ඒ 32 යුගය මම දකින්නේ කිව්වා ජයර මෙතුමා නායකයෙක් නායකයෙක් වෙන්නුනා නායකින්ගේ නායකයෙක් වෙන්නුනා නායකයා කියන එක්කෙනා ආත්ම ශක්තියක් විශ්වාසයක් නොසැලෙන අධිෂ්ඨානයක් මේ සෑම දෙයකම එකම දර්ශනයකට යන්න පුළුවන් ඒකම ඉලක්කේ ක්‍රියාත්මක කරන්න පුළුවන් නායකයෙක් ඉන්නවා නම් ඒ බාදුතු ජයජනගේ කෙනෙක් තමයි මේ ඉන්නේ. එතුමා ජයර මෙතුමා එදා තරුණ ගාමිණී මෙතුමා එක්ක ගිහිල්ලා ජාවත්තේ වාරිමාර කිව්වේ මට අවුරුදු 30ක් ඉන්න බෑ මේ එක්සත් ජාතික දර්ශනේ එහෙමයි මට ඕන අවුරුදු 8කින් 10කින් මේ වෙරෙන්න ඕන මගේ කාලේ අන්න බලන්න සත්‍යයක් බාණ්ඩාගරේ නැහැ. hina una ඔක්කොම නොසෙල්වි ඔය වික්ටෝරියානි ජලාස ඔක්කොම අද විඳයි. අද මේ ඔක්කොම තියෙන්නේ. ඒ යුගයේ මම දුටුවා මේ කණ්ඩායමක එක එක්කෙනාගේ දක්ෂයන් වජයන් මෙතුමා වැඩ කරපු ආකාරය. ක්‍රියා කරපු ආකාරය. මේ රනිල් වික්‍රමසිංහ මෙතුමා මම දකින්නේ එස්පන් වික්‍රමසිංහ මෙතුමාගේ ඒ වගේම ඉතාමත්ම ශ්‍රේෂ්ඨ තමන්ගේ කෙනෙක් විදියට තමන්ගේ මෑණියන් එදා සලකපු මෑණියන් විදියට නාලිනි වික්‍රමසිංහ මැතිණියගේ අම්මා මේ දෙන්නගේ මේ පුත්‍රයා විදියට ක්‍රියා කළ එස්පන් වික්‍රමසිංහ මහත්මා මම දැක්කා ඒ කාලේ බොහොම අපි ගරු කෙරුවා. මොකද බොහොම දක්ෂ ඔළුවකින් මේ වගේ ආකාරය අපි දැක්කේ නායකයෝ ඒ කාලේ තරුණයෙක් ඉදිරියේ මම දැක්කා. මෙතුමා ජයර මෙතුමා මම දැක්කේ තමගේ පුතෙක් විදිහට ගෙනින ආකාරය. ඒ ඥාතිකම නෙමෙයි. එතුමා බලනවා හැම එක්කෙනා විදියට නායකත්වයේ ගුණාංග. එතුමා දැක්කා මේ රනිල් වික්‍රමසිංහ කෙනා අනාගතයට යන කෙනෙක් ඉවසිල්මත් වෙන කෙනෙක් කියලා. ගාමිණීසාරේ ලලිත් මතුලි ප්‍රේමදා ජනාතුමාලා එතනින් ඉදිරියට යන ගමන් ඒ යුගයේ අවසන් වෙද්දී ගෙනියන්න මෙතුමා හද ආකාරය මා දැක්කා. ඇමතිරේක විදියට නියෝජ්‍ය ඇමතිරේක විදියට මෙතුමා හැම කාර්යභාරවල හරියට කෙරුවා. අවංකව කෙරුවා. දර්ශනයකට ගෙන ගියා. ඒ දර්ශනේ ප්‍රතිඵල අද ලංකාවේ තියෙනවා. ඒවා විටි විට ආපු කාලෙත් එක වෙනස් වූ පරිපාලන තන්ත්‍රවලින් මේක විනාශ මුඛයට ගියා. ඒවා ගෙන ගියා නම් අද මේ රට ස්වර්ණම ලෝකයේ උතුම් රටක් මහා දියුණු ආර්ථික රටක් වෙනවා මුළු ආසියාවේම. නමුත් එදා මට මතකයි එක අවස්ථාවක් මම සඳහන් කරන කතානායකතුමනි. දැන් අපේ විදේශ ඇමතිතුමා හිටි ඒ ගොඩනැගිල්ල තමයි අපේ ආණ්ඩු අපේ කණ්ඩායම රැස්වෙමින් තියන්නේ. පැරණි දැන් එදා තිබ්බේ. ඒ ගොඩනැගිල්ලේ එක අවස්ථාවක ඩොසෙල් වෙන යුගය මට මතක් වෙනවා මෙතුමාට මාව මතක් කරන මේ අය හුඟක් දන්නේ නැහැ මේවා. අපි රැස්වීම තියෙන ගමන් එක පාර ඩෝංගල උඩින් ආවා අර පැරණි ගොඩනැගිල්ලේ බාල්කයක් උලක් වගේ ඒ උලක් වගේ මේ තරම් බාල්කය දිර්ල කඩාවැටෙන ජනතුමාගේ හරියට මේසෙ උඩ මෙහෙ වැටලා බිම වැටුණා. මම දැක්කා ඩියාඩ මෙතුමා හෙල්ලුනේ නැහැ. නොසෙල්ලීටි ආකාරයම දැක්කා. ඔක්කොම ගල් ගැහිලා. සිකිටකාරය ඇල්ලා ඇදලා ගත්තා ඩියාඩ මෙතුමා. අර බෝම්බ කාපෙලත් එහෙමයි හිටියේ. ඒ එතුමා එදා හිටි යුගයේ ඉඳලා අපි අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරුවරයෙක් වෙලා අපිට දුන්න අපේ ආසන වල විශ්වක විජයරත්න මෙතුමා අවුරු අපි පත් කරව 2000 ගුරුවරු. ඒකෙදි අඩුපාඩුකම් හිටියා. සුසුකන් නැති අයත් පත් වුණා. විපක්ෂයේ චෝදනාවක් ආවා, අධ්‍යාපන චෝදනාවක් ආවා. ජනතුමා ජයාරි මෙතුමා අන්තිමට මෙතුමාට පත් කරලා අධ්‍යාපන ඇමති විදියට මෙතුමාට කිව්වා පත් කරලා ඒ වෙලාවේ මෙතුමා තීරණයක් ගත්තා තරුණ ඇමතිවරයෙක් එතකොට අධ්‍යාපනදී. මෙතුමා තීරණයක් ගත්තා සුසුකන් නැති කිසි කෙනෙක් ගන්නෙ නැහැ කියලා. ඒ වෙලාවේ ආණ්ඩු පක්ෂ රැස්වීම වල හැමදාම යුද්ධයක්. අපි ඔක්කොම කෑ ගහනවා මෙතුමාට. මෙයාට මේ ප්‍රතිපද වෙනස් ක්ලියර් කරන්න කියලා. එල්ලෙන්නේ නැහැ. දවසක් ජනතුමා ජයර් මෙතුමා කියනවා කතානායකතුමනි රනිල් ඕක පොඩ්ඩක් ක්ලියර් කරන්නකෝ කියලා. මොකද්ද මෙතුමා දුන්නේ උත්තරේ? තරුණ ඇමතිවරයා සර් එහෙනම් මම අයින් වෙන්න ඇමතිකමින් කිව්වා. අන්න බලන්න මං හිතලා මේ ඔක්කොටම හොඳ පාඩම මේ සභාවේ තරුණ මන්ත්‍රීවරුන්ට. එහෙනම් මම අයින් වෙන්නම් කිව්වා. ජනතුමා අපිටත් ජනතුමාත් නිස්සබ්ද වුණා, අපි යටත් වුණා, අපි එතන නැවතුණා. ගරු කතානායකතුමනි මේ මෙතුමාගේ තියෙන දීර්ඝ ඉතිහාසය මම දුටු ප්‍රතිපත්ති තුලක මම කතා කරනවා නම් හුඟක් කළ කතාන්නේ දන්නවා මා සිද්ධි. එතුමා ඉවසිල්ලමත් වෙන ගමනේ ඔබ අපි මතක තියාගන්න 97 මෙතිවරණේ අපිට ඒ ප්‍රතිඵල ඒකාසනය වෙනස් කළ දෙමුනි. ඒකාසනය අපිට ගන්න දුන අනිත් පැත්තෙන්. නමුත් මෙතුමා ප්‍රජාතන්ත්‍රවාදී ගරුක බුද්ධලෙක් විදියට බෑග් එකක් අරගෙන අල්ලක මැතිරින් ගියේ මහජන මැතිර ගරු කරලා. ඒවා අපිට අමතක කරන්න බෑ. මට මතකයි 1995 මමත් එතර පක්ෂයේ තරුදුරක් ඉන්න කෙනෙක්. මෙතුමා අපිට කියන්නේ නැතුව අපි විපක්ෂයේ අපි බොහොම තාඩි බිරිනු බොණ දෙන ලාව. පවෙන්ද උදේ ප්‍රතිපාල නිවුස් වලට කියනවා චන්ද්‍රිකා ජනතුමියත් රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකතුමාත් ලියන් බොක්ස් විදේශ ඇමතිත් එක්ක ගිවිසුමක් අත්සන් කෙරුවා කියලා. අපි ඇහුවා අයි එහෙම කෙරුවේ කියලා. අපිට හරි තරහක් දුන අයි අපිට හිරියර කරන අය එක්ක මේ කෙරුවේ කියලා. ජනත් මේ විපක්ෂ නායකතුමා කාමර කැඳෙව්වා. කැඳුලා කිව්වා ජය වික්‍රම මතක තියාගන්න කිව්වා. අපි බලයට ආවත් ප්‍රභාකර් මේ එල්ටීටී ප්‍රශ්න අපිට මුරු දෙන්න එනවා. අපි කොහෙන් හරි ඉවර කරන්න ඕන. ඒ නිසා අපි විපක්ෂයට අපි ආණ්ඩුවට කවුද හරි ඉනවා. මේ මොන දෙනට අපි දැන් මේ වෙලාවේ ජාතික ප්‍රශ්නයක් විදිහට එතුමා ප්‍රකාශ කළේ. ඒ නිසා ජයක්‍රම මම ලියන් ෆොක්ස් චන්ද්‍රිකා ජනතුමියත් එක්ක ගිවිසුමාන අසංකලේ අනාගත දිහා බලමු. අන්නේ නායකත්වයයි මෙතන ඕන. මේ සභාවේ නැතිකමයි මේක වෙලා තියෙන්නේ. පටු ආදර්ශවල ආකර්ෂ වෙලා හැම කෙනාම තමා බලයට එන්න කියලා බලය සදාකල් නැහැ කියලා මතක තියාගන්න. අද ඉන්න බුණ හැට නැති වෙන්න පුළුවන්. මේ පාර්ලිමේන්තු මේ සභා උත්තරේ සභාවේ ගුණංගය තියෙන තුනා මේ සහෝදර මන්ත්‍රීවරුන්ට තමාගේ අපි කාට හතුරුකම් කරන්නේ නැහැ. ඇවිල්ලා මෙතන වාඩි වෙලා හිටියන කතාන කරත් කමන්නේ. මේ උතුම්කම අපි සැලකන්න ඕන. මේ රණිල් වික්‍රමසිංහතුමා මම දන්න කතික රහසියක් ඉන්න ඔබතුමාට ප්‍රශ්නයක්. ඒ නිසා මම කතා කරනවා නම් මට හුඟක් කියන්න තියෙනවා. මම මේ අවස්ථාවේ ගරු අග්‍රමාත්‍ය රණිල් වික්‍රමසිංහතුමනි, ඔබතුමාගේ ජීවිතයේ මේ අවුරුදු 40 නවතින්න බෑ. මම ඔබතුමාට මොකද ඔබතුමා මහා දාර්ශනිකෙක්, ආර්ථික දර්ශනයක් තියෙනවා, ලෝක නායකයෙක් මට කියලා තියෙනවා. මම ගියාම රණිල් කියන්නේ ලංකාවේ නෙමෙයි ලෝකේ වුණ රටක පාලනය කරන්න පුළුවන් ආර්ථික දර්ශන තියෙන නායකයෙක් කියලා තියෙනවා. ඔබතුමා එහෙනම් මේ ලංකාව මහා ලොකු රටක් ආඩම්බර ඉතිහාසයක් තියෙන නොසෙල්ලී ඔබ යන ගමන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් මේ සහෝදර මන්ත්‍රීව අපි ඔක්කොම එක පවුලක්. අපි ඔක්කොම නොසෙල්ලී යනවා මේක. කාටවත් කඩන්න බෑ. ඒක මම කියනවා. අපි ඔක්කොම එකමුතු යන්න ඕන. ඉවසිලිමත් යන්න ඕන. ඒ ඉවසිලිමත් යන ගමන අපි මේ 2020දී මේ ණයබර නැති කරලා මේ ආර්ථික ලෝකයේ උතුරු රටක් කරන එකට මට විශ්වාසය තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එක්ක රණිල් වික්‍රමසිංහතුමා ගෙනෙන ආකාරය මට විශ්වාසයක් තියෙනවා. ඒ තුලක මම ඔබතුමාට මගේ හදවතින් මම ත්‍රිරත්න වේද දේවතාවාස ලැබීට හැම ආගමක ආශිර්වාදයෙන් ඔබතුමාට දීර්ඝාසත් ශක්තිය ධෛර්යයත් ඒ වගේ ඔබතුමාට හොඳ මැතිණියක් ඉන්නවා. බොහොම ඉවසලමත් මහාචාර්යවරයා. ඒ මෛත්‍රී වික්‍රමසිංහ මැතිණියට හොඳ යුගයක් ගෙනියන මේ පවුලේ ඔබතුමාටත් මැතිණියටත් මා දීර්ඝාස පතනවා. මේ සේව මේ රට වෙනුවෙන් කිරීමට ඔබතුමාට හැකි වේවායි මම ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමනි. ආනබල් පී දිගම්බරම්.
ගෞරව සභානායකවරුගලේ, ගෞරව பிரதமர் தனது வாழ்க்கையில் 40 வருடங்கள் பாராளுமன்ற அரசியல் தன்னை அர்ப்பணிப்புடன் ஈடுபடுத்திக் கொண்டிருக்கும் பிரதமர் ரணில் விக்ரமசிங்க அவர்களுக்கு தொல்லா தேசிய முன்னணி தலைவர் என்ற வகையிலும், மலையக தமிழ் மக்களை பிரதிநிதிப்படுத்தும் பாராளுமன்ற உறுப்பினர் என்ற வகையிலும், அமைச்சர் என்ற வகையிலும் எனது வாழ்த்துக்களை தெரிவித்துக்கொள்கின்றேன். கௌரவ சபாநாயகர்களே, அரசியல் வாழ்க்கை என்பது இலகுவானதல்ல. மக்கள் பணிக்காக முன்வந்து அரசியல் கட்சியில் இணைந்து பணியாற்றுகின்ற போது வருடத்தில் 365 நாட்களையும் அந்த பணிப்புடனே இணைத்து வைத்திருக்க வேண்டும். சுமார் 5 வருடங்களாக மாகாண சபை உறுப்பினராகவும் 7 வருடங்களாக பாராளுமன்ற உறுப்பினராகவும் அரசியல் பணியில் இருக்கும் என்னால் முழுமையான அரசியல் பணியில் இருப்பதன் சிரமத்தையும் அழுத்தங்களையும் உணர்ந்து கொள்ள முடிகின்றது. இலங்கை அரசியலில் 40 வருடங்கள் தன்னை நாடாளுமன்ற உறுப்பினராகவும் அமைச்சராகவும் எதிர்க்கட்சி தலைவராகவும் பிரதமர் ஒருவர் செயல்பட்டு வருகின்றார் என்பது அவர் ஒரு அரசியல் கட்சியின் தலைவராக இருக்கின்றார் என்பதும் சாதனைதான். மாண்புமிகு பிரதமர் அவர்கள் ரணில் விக்ரமசிங்க அவர்கள் பல்கலைக்கழக காலத்தில் இருந்தே தனது அரசியல் பயணத்தை ஆரம்பித்தவர். மறைந்த முன்னாள் ஜனாதிபதி ஜார்ஜ் ஜெயவர்தன அவர்களின் அரசியல் வழிகாட்டில் வளர்ந்தவர். ஆர் பிரேமதாச, டிபி விஜயதுங்க, லலித் அத்தலத்து முதலி, காமினி திசாநாயக்கா போன்ற மூத்த தலைவர்களுடன் ஐக்கிய தேசிய கட்சியில் இணைந்து அனுபவங்களை பெற்றுக்கொண்டவர். இளம் வயதிலே தலைமைத்துவம் பொறுப்புகளை ஏற்று ஐக்கிய தேசிய கட்சியின் தலைவராக பதவியேற்று பல்வேறு சிக்கலான காலகட்டங்களில் கட்சியை வழிநடத்தியவர். தனது அரசியல் பயணத்தில் பல்வேறு இடையூறுகள் வந்தபோதும் அதனை பொறுமையோடு எதிர்கொண்டு ஐக்கிய தேசிய கட்சியை மீண்டும் தனது சாணக்கியமான செயற்பாடுகளில் ஆட்சி பீடம் ஏற்றியவர். கௌரவ சபாநாயகர்களே, ஐக்கிய தேசிய கட்சியை ஒரு கூட்டணி கட்சியாக ஐக்கிய தேசிய முன்னணியாக விரிவாக்கி ஒரு கூட்டணி உருவாக்கி பிற அரசியல் கட்சிகளினதும் சிவில் சமூக அமைப்புகளினதும் ஒத்துழைப்புடன் மாத்திரமன்றி சுதந்திர கட்சியுடன் கூட இணைந்து தேசிய அரசாங்கத்தினை அமைப்பதில் பங்களிப்பை வழங்கியவர்கள். ஐக்கிய தேசிய முன்னணி உருவாக்கின்ற போது தொல்லா தேசிய முன்னணி ஆதரவினை தமிழ் முற்போக்கு கூட்டணி ஊடாக பெற்றுக் கொடுத்து கடந்த பொதுத் தேர்தலில் நுவரெலியா மாவட்டத்தில் அதிகளவு வாக்கு வித்தியாசத்தில் ஐக்கிய தேசிய கட்சியை வெற்றி பெற செய்யும் வாய்ப்பு எனக்கு கிடைத்தது. எமது கட்சியின் பலத்தை உணர்ந்து அமைச்சரவையில் உரிய அமைச்சு பொறுப்பு ஒன்றை பெற்றுக் கொடுத்த பெருமை பிரதமர் ரணில் விக்ரமசிங்க அவர்களே சாரும். நான் பிரதிநிதிப்படுத்தி செய்யக்கூடிய மலையக பெருந்தோட்ட மக்களின் காலங்காலமாக அரசு பொது நிர்வாக முறையில் இருந்து விடுபட்டவர்களாக இருந்து வருகின்றன நிலையை அவ்வப்போது எமது அரசியல் பேரம்பேசு ஊடாக சில முன்னெடுப்புகளை கண்டுள்ளோம். முன்னாள் ஜனாதிபதி சந்திரிகா பண்டாரநாயக்க குமாரதுங்க 1991 தோட்ட உட்கமைப்பு அமைச்சு என்னும் அமைச்சினை உருவாக்கி மலையக பெருந்தோட்ட மக்களுக்காக முதன் முதலில் பெற்றுக் கொடுத்திருந்தார். எனினும் 2009 அவ்வப்போது அதற்கு அடுத்து வந்த அரசாங்கம் குறித்த அமைச்சினை இல்லாமல் செய்திருந்தது. எனினும் 2015 நல்லாட்சி அரசு அமைப்பதற்கு பெருந்தோட்ட உட்கமைப்பு அமைச்சு என்னும் அமைச்சினை உருவாக்கி 100 வேலைத்திட்டத்தில் 7 பேச்சு காணியுடன் கூடிய தனிவீடு திட்டத்தை நடைமுறைப்படுத்த பொறுப்பினை என்னிடம் ஒப்படைத்தார். 100 வெற்றிகரமாக முன்னெடுத்த திட்ட காரணமாக எனது அமைச்சு பணியில் நம்பிக்கை கொண்டு பொது தேர்தல் பின்னர் அமைந்த தேசிய அரசாங்கத்தில் மலைநாட்டு புதிய கிராமங்கள் உட்கட்டமைப்பு சமுதாய அபிவிருத்தி அமைச்சம் என்னும் அமைச்சினை உருவாக்கி தோட்டம் என்னும் சொல்லுக்கு பதிலாக மலைநாட்டில் புதிய கிராமங்களை உருவாக்கி தோட்டங்களை கிராமங்களாக மாற்றும் என்ன கருவினை நடைமுறைக்கு கொண்டு வந்த உத்தியோகபூர்வமாக ஆரம்பித்து வைத்தவர் மாண்புமிகு பிரதமர் ரணில் விக்ரமசிங்கே என்பதை மலைய மக்களின் சார்பில் நன்றியுடன் இந்த உரிய சபையிலே பதிவு செய்ய விரும்புகின்றேன். கடந்த காலங்களில் எதிர்க்கட்சி தலைவராக செயற்பட்ட காலத்தில் ஒரு சில ஊடகங்கள் பிரதமர் ரணில் விக்ரமசிங்கவை திட்டமிட்ட அடிப்படையில் விஷம பிரச்சாரம் மூலம் முயற்சித்தது. எனினும் தனது மனம் தளராது ஆற்றல் இன்று இலங்கை நாட்டில் பிரதமராக மீண்டும் உயர்ந்து நிற்கின்றார். இன்று பாராளுமன்ற அரசியல் வாழ்வில் 40 காலம் பூர்த்தி அடைந்து கொண்டாடும் பிரதமர் ரணில் விக்ரமசிங்க இன்னும் பல 100 காலம் அரசியல் செயல்பாட்டில் திடமாக செயற்பட மலைய மக்கள் சார்பில் எனது மனமார்ந்த வாழ்த்துக்களை தெரிவித்துக் கொண்டு விடைபெறுகிறேன். நன்றி, வணக்கம்.